गरु श्रियानी विजय विक्रम मंत्र तुम्हें
මුලසනාරුඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අද මේ රටේ වැඩිම විශාලතම අමාත්‍යාංශයේ වගේම රටේ ජීවනාලිය බඳු ගොවියාගේ කුෂිකර්මය සහ වැඩ කරන ජනතාවගේ ජනතාව සම්බන්ධ වෙච්ච අමාත්‍යාංශයක් ගැන කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. හැබැයි ඉතාමත් කෙටි කාලයක් තමයි මට ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය ගැන කතා කරද්දී පළමුවෙන්ම මම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. පසුගියදා අපේ දිස්ත්‍රික්කයේ තමයි සේනා දළඹුවාගෙන් විශාල වශයෙන්ම හානියට පත් වුණේ. ඉස්සෙල්ලම අපේ රටේ වන්දි හානි පූර්ණණය කරන්න කටයුතු කරා අම්පාර දිස්ත්‍රික්කයේ. ඒ වගේම ඊට පසුව ගරු ඇමතුමනි අනිකුත් විශාල පිරිසක් ගොවියෝ කතා කරන්න ගත්තා. අපිට හම්බුන්නේ හම්බුන්නේ කියලා සියලුම දෙනාගේ ඒ වන්දි මුදල් හැකි ඉක්මනින් ලබා දෙන්න දැනට ඉවර කරලා නැත්තම් හැකි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අමාත්‍යාංශය ගැන කතා කරද්දී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අපේ රටේ කෘෂිකර්මයට මොන ආණ්ඩුවක් තිබුණත් කාගේ ආණ්ඩුවක් තිබුණත් යම්කිසි මුදලක් වියදම් කරනවා. හැබැයි අපිට අපේ රටේ බැරි වෙලා තියෙනවා මේ වගා හානිය අවම කරගන්නට. සත්තුන්ගෙන් වෙන හානිය විශේෂයෙන්ම අපි ජීවත් වෙන අම්පාර ප්‍රදේශය නැගෙනහිර පළාත ගත්තාම ඒ විතරක් නෙමෙයි එතනින් එහාට උතුරු මැදට යනකොට පොළොන්නරුවට අනුරාධපුරයට මේ හැම පැත්තෙම වනාලින්ගෙන් සිදුවන හානිය ඉතා විශාලයි. ඒ වගේම දඬුලේන්නු මොනරු ඇතුළු අනෙකුත් සතුන්ගෙන් රිලව් වඳුරන් මේ රට පුරාම විශාල හානියක් කරනවා ගරු ඇමතුමා. ඒ නිසා වනජීවී අමාත්‍යාංශයට විතරක් නෙවෙයි වනජීවී අමාත්‍යාංශය බලන්නේ වනජීවීන් ආරක්ෂා කරගන්න එක. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්මය ආරක්ෂා කරගන්න වැදගත් විය යුතුයි. නැත්තම් වනජීවී අමාත්‍යාංශයට ඕන දේ විතරක් කරොත් දෙවියන්ගේ පිහිට විතරයි ගොවි ජනතාවට ඉතුරු වෙන්නේ. මම හිතන්නේ මේ අය හිඟන්නන් බවට ගොවියෝ පත් වෙලා තියෙන්නේ අද මේ සත්තුන්ගෙන් වෙන හානිය නිසා. ඒ නිසා ඉතාමත් ඉක්මන් වැඩපිළිවෙලක් අපි දැකලා තියෙනවා. දියුණු ලෝකේ රටවල් වලට ගියාම වගා භූමියකට ඉහළින් කිසි සතෙකුටවත් පියාඹින්න බැරි විදිහට හදලා තියෙනවා. හැබැයි අපේ රටවල් වලට තමයි මේ ප්‍රශ්නේ විසඳගන්න අපි යැපෙන්නේ කෘෂිකර්මයෙන්, රටේ ජනතාව ජීවත් වෙන්නේ කෘෂිකර්මයේ. හැබැයි ප්‍රශ්නේ විසඳගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මම පහුගිය දවස්වල කතා කරා කෘෂි රක්ෂණ මණ්ඩල සභාපතිතුමත් එක්කත්. එතුමත් කිව්වේ මේ වෙනුවෙන් වැඩපිළිවෙලක් හදලා තියෙනවා කියලා. ඉක්මනින් මේ රටේ අස්වැන්නෙන් තුනෙන් එකක් අද හානි කරනවා ගරු එමෙතුමා. මේ විනාශය නවත්තන්න වන සතුන් සම්බන්ධයෙන් යම්කිසි අපි තීරණයක් ගන්න වෙනවා. ඒ ගන්න පුළුවන් කාරණා මොනවද කියලා සමාජ විද්‍යාත්මක වටපිටාවත් පරිසරවේදීනුත් මේ ඔක්කොම එකතු කරලා හරි මොනව හරි කරලා මේ ප්‍රශ්නේ ඉක්මනින් විසඳන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඊළඟට මම මේ ඉක්මනින් කියන්නේ දත්ත ගැන කතා කරන්න වෙලාවක් නෑ මුතුමා. නමුත් කෘෂිකර්මයේ ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕන කාරණේ තමයි අද හඳුනා නොගත් වකුගඩු රෝගය, දියවැඩියාව, ඊළඟට පිළිකා රෝගය ඇතුළු විවිධාකාර වූ හේතුව හඳුනා නොගත් රෝගවලට අපේ රට සීග්‍රෙන් මුහුණ දෙමින් මේක පවුලක් ගානේ ගිහිල්ලා ඉවරයි දැන් මේ ලෙඩ. මේ හොඳ කරන්න බැරි රෝග පවුල හැම පවුලකම දැන් හැදිලා තියෙන්නේ. ඒකට හේතුව විශේෂයෙන්ම හොඳ වතුර බොන්න දෙනවා වගේම පිරිසිදු පානීය ජලය දෙනවා වගේම මේ අපි කෘෂිකර්මයට එකතු කරන විෂ රසායනික ද්‍රව්‍ය වලින් ගොවියන් ඈත් කරන්නට ඕනේ. මොන උත්සාහය කරත් ගොවියන්ට පොහොර දෙන්න වෙනවා, පොහොර ඉල්ලනවා ගොවියෝ, නැත්තම් මහපාරට බහිනවා. හැබැයි මේක නීතියක් විදියට හදන එක නෙවෙයි, ගොවියොත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් යන්න වෙනවා මේ තීරණයට. මේවා අඩු කරලා පාලනය කරලා නැත්තම් ගොවියෝ කැරලි ගහනවා මේවා ඕනේ කියලා. නමුත් ගොවියොන් එක්ක එකතු වෙලා මේ වැඩ පිළිවෙල එකට ක්‍රියාත්මක කරන්න රජයක් කටයුතු කරනවා නම් මීට වඩා හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු ඇමතුමා, පොහොර සහනාධාරයට බිලියන 35ක් අපි වෙන් කරන රටක්. හැබැයි කාබනික වගාවට අපේ ආධාරයක් දෙනවද කියලා මම නම් අහලා නැහැ. අපි මේ කාබනික වගාව දියුණු කරන්නට,
ගරු මන්තුමිය තව විනාඩියකින් අවසන් කරන්න,
මේ කාබනික වගාව දියුණු කරන්නට විශේෂයෙන්ම කාබනික ගොවියන්ටත් ඒ ආධාර පොහොර සහනාධාරය දෙනවා නම් අනිත් අයට මේ අයටත් එහා සමාන ආධාරයක් දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අද කිරිදියර නිෂ්පාදනය ගැන කතා කරන්නට ඕනේ. අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා රට ඇතුලේ. ආනයිනික කිරිපිටි බොන්න හොඳ නැහැ කියලා ඒක ඇත්තටම තාම හොයාගෙන නැහැ. පාරිභෝග අධිකාරියත් එක්කත් අපි පහුගිය දවස්වල සාකච්ඡා කරා. තාම මේ දේ මෙච්චර තියනවා කියලා හොයාගත්තට මොන මේ දේද මේ කිරිපිටි වල තියෙන්නේ කියලා හොයාගෙන නැහැ. හැබැයි අපි අපේ රට මේ කෘෂිකාර්මික රටක් විදිහට ගරු ඇමතුමා හැම ගෙදරකටම ගොවි පවුලකට හොඳ වැස්සියෙක් දෙන්නේ. ඔය මේ රටේ හදන්න බැරි කිරිහරක් නෙමෙයි, අපේ රටේ හදන්න පුළුවන් කිරි ලීටර් 7-8ක් ගන්න පුළුවන් හොඳ වැස්සියෝ ඉන්නවා. ඒ එලහරක් දීලා ගොවිතැන් කරන ගම, කුමුරක් කැඩ කරන ගම, එක ලියද්දක හරි තනකොළ ටිකක් වවාගෙන මේ දියර කිරි නිෂ්පාදනය මේ රටේ වැඩි කරන්නට කටයුතු කරන වැඩපිළිවෙලක් හදලා දෙනවා නම් අපේ අම්පාර දිස්ත්‍රික්කයේ ඔබතුමාගේ අනුරාධපුරයේ පොළොන්නරුව මේ කෘෂිකර්මයෙන් දියුණු වෙන ජීවත් වෙන පළාත්වල කිරි නිෂ්පාදනයත් ඒ විදිහටම වැඩි කරන්න පුළුවන් කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරමින් මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා.
ඔනරබල් ඒ.එල්.එම්. නසීර්.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ඉnde 2019 வரவு செலவு திட்டத்தின் கீழ் மீன்பிடி விவசாயம், கால்நடை கிராமிய அபிவிருத்தி அமைச்சியங்களே தனக்கும் கிடைத்தமைக்கு சந்தர்ப்பம் கிடைத்தமைக்கு நன்றிகளை தெரிவித்து, குறிப்பாக இந்த சபையை தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் தலைவர் அவர்களே, நான் பல விடயங்களை குறித்து வந்த போதிலும் தன்னால் முழுதையும் பேச முடியுமா என்றது ஒரு கேள்வி ஒன்று என் மீது எழுப்பப்பட்டிருக்கின்றது. அதன் அடிப்படையில் குறிப்பாக என்னுடைய பிரதேசத்தை பற்றி இன்றைய கௌரவ அமைச்சர் ஹரிசன் அமைச்சர் அவர்களுக்கு எடுத்து உரைக்கலாம் என்று நான் நினைக்கின்றேன். கௌரவ அமைச்சர் ரவுஃப் ஹக்கீம் எங்களுடைய தலைவர் அவர்களும் சில விடயங்களை கௌரவ அமைச்சர் அவர்களுக்கு எடுத்து உரைத்திருக்கின்றார்கள். அதன் அடிப்படையில் அட்டாளச்சினை பிரதேசத்துக்கு உட்பட்ட பிரதேசத்தில் குறிப்பாக அட்டாளச்சினை விவசாயிகளினுடைய பிரச்சனைகளை இந்த எடுத்து முன்வைக்கலாம் நான் நினைக்கின்றேன். கடந்த 1967 முன்பாக விவசாயம் செய்த காணிகள் அட்டாளச்சினி பிரதேசத்திலே 1967 கல்லோயா திட்டம் என்பது வந்ததுக்கு பிறகு சுமாராக அந்த பிரதேசத்தில் 2500 ஏக்கர் காணிகள், விவசாயம் செய்கின்ற காணிகள் என்று கைவிடப்பட்டிருக்கின்றது. இது சம்பந்தமாக அட்டாளச்சினை பிரதேசத்தின் ஒருங்கிணைப்பு கூட்டத்திலே இவ்வாறாக பேசப்பட்டு, அம்பாறையில் கச்சேரியில் கூட இவ்வாறான திட்டங்களை முன்னெடுக்கப்பட்டு மீளாய்வுகள் செய்யப்பட்டும் கைவிடப்பட்ட நிலையில் இன்று அந்த விவசாயிகளினுடைய காணிகளை எவ்வாறு நாங்கள் கையாளுவது என்ற பிரச்சினை ஒரு அமைச்சர் அவர்கள் இதை முன்னெடுத்து செய்வார் என்ற நம்பிக்கையோடு நாங்கள் இந்த சபைக்கு இதை முன்வைக்கின்றோம். குறிப்பாக சம்பு நகர் சம்பு கலப்பு என்கின்ற காணி விவகாரம் அம்பாறை மாவட்டத்தில் உழுதாக இருக்கின்ற மக்களுக்கும் இருக்கின்ற மக்கள் பிரதிநிதிகளுக்கு நன்றாக தெரிந்த ஒரு விடயம். இதில் அட்டாளச்சனை பிரதேசத்திலே அந்த ஊரில் நடுவூரில் ஒரு வாரோண்டு இருப்பது எல்லோருக்கும் தெரிந்த ஒரு விடயம். எந்த பிரதேசத்திலும் அவ்வாறான ஆறோண்டு இல்லாமல் வடிச்சல் இல்லாமல் இருக்கின்ற நிலைமையில் அட்டாளச்சனை பிரதேசத்திலே குறிப்பாக அந்த 2500 ஏக்கர் காணிகளை விவசாயம் செய்வதற்கு மீளப்பெற்று தர வேண்டும் என்ற மீளாவி கூட்டங்கள் பல கூட்டங்கள் நடந்திருக்கின்றது. அதில் குறிப்பாக தற்போது அண்மையில் நாங்கள் ஒரு நிகழ்விலே செயலகத்தில் தீர்மானம் எடுத்திருக்கின்றோம். கௌரவ அமைச்சர் ஹரிசன் அமைச்சர் அவர்களை பிடித்து இந்த விவசாய காணிகளை பெற்று எடுக்க வேண்டும் என்ற ஒரு தீர்மானத்தை நாங்கள் எடுத்திருக்கின்றோம். இதில் குறிப்பாக அந்த விவசாயிகளின் அன்றாட தேவைகள், விவசாயிகள் வெள்ளாமை செய்வதற்கு அந்த பிரதேசத்தில் ஆக கூடுதலாக விவசாயங்கள் செய்கின்ற விவசாயிகள் இருக்கின்றார்கள். இவர்களுடைய இந்த காணிகளை பெற்று தருவதற்கு உரிய அமைச்சு எங்களுக்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று மிகவும் பணிவோடு இதனை நான் அமைச்சர் அவர்களுக்கு மிகவும் விரைவில் 2-1 வாரத்துக்குள் நான் உரிய அமைச்சரின் காரியாலயத்துக்கு சென்று அந்த வரைபடங்களையும் உரிய ஆவணங்களையும் நான் சமர்ப்பித்திருக்கின்றேன். அதனை ஒரு அமைச்சர் அவர்கள் செய்ய வேண்டும் என்று நான் வலியுறுத்துகின்றேன். உண்மையிலே அம்பாறை மாவட்டத்தில் ஆக கூடுதலாக விவசாயம் செய்கின்ற விவசாயிகள் மீனவர்கள் போன்றவர்கள் இருக்கின்றார்கள். மீனவர்கள் என்ற ஒரு விடயத்தை கௌரவ அமைச்சர் ரவுப் ஹக்கீம் அவர்கள் முன்பாக பேசியதற்கு இணங்க கௌரவ அமைச்சர் அவர்கள் அதற்கு இணங்கியிருக்கின்றார்கள். சில திட்டங்களை செய்வதற்கு குறிப்பாக ஒலிவில் பிரதேசம் என்பது அந்த பிரதேசத்திலே ஹாபர் ஒன்று அமைக்கப்பட்டு அதில் இன்று கைவிடப்பட்ட நிலையில் மீனவர்களும் அதை பயன்படுத்தவில்லை. அந்த மக்கள் அந்த ஹாபரையும் நாங்கள் நடைமுறைப்படுத்தவில்லை என்ற ஒரு விடயம் எல்லோருக்கும் தெரிந்த ஒரு விடயமாக இருக்கின்றது. அதை குறிப்பாக எங்களுடைய அமைச்சர் ரவுப் ஹக்கீம் சார் அவர்கள் மிகவும் தெளிவாக உரிய அமைச்சர் அவர்களுக்கு தெரிவித்திருக்கின்றார்கள். குறிப்பாக அந்த மீனவர்கள் என்கின்ற எண்ணிக்கை என்பது ஆக கூடுதலாக 9 சங்கங்கள் இருந்திருந்தது. அந்த 9 சங்கங்களுக்கும் கிட்டத்தட்ட 836 மீனவர்கள் மீன் பிடிக்கின்றவர்கள் இருந்தார்கள். அவர்களுக்கு அந்த காலகட்டத்திலே அந்த ஹாபர் அமைக்கின்ற காலகட்டத்தில் 18 மாதங்களுக்கு மாத்திரம் நிவாரணமாக 150,000 ரூபாய் வழங்கப்பட்டிருக்கின்றது. அந்த நிர்மாண பணிகள் செய்த காலகட்டத்தில் அதற்கு பிற்பாடு நிரந்தரமாக பல வாக்குறுதிகளை அளித்திருந்தார்கள். அந்த மக்களுக்கு நவீன படகுகளை அமைத்து தருவோம், நிரந்தரமாக உங்களுக்கு தொழில் வாய்ப்புகளை தருவோம் என்ற வாக்குறுதியெல்லாம் அளிக்கப்பட்டு அது கைவிடப்பட்ட நிலையில் அதை இன்று நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. குறிப்பாக இன்று மீனவர்களும் அந்த பிரதேசத்தில் நிலங்கள் தங்களுடைய தென்னந்தோட்டங்கள் அவ்வாறாக இருக்கின்ற ஒரு பிரச்சனைகளுக்கு முகம் கொடுத்தது என்று தேசிய ரீதியாக அந்த பிரச்சனை எல்லோருக்கும் நன்றாக தெரிந்த ஒரு விடயம். பாலமுனை ஒலிவில் நிந்தவூர் போன்ற பிரதேசங்களில் இன்று விவசாய காணிகளும் தென்னந்தோட்டங்களும் அழிந்து போகின்ற ஒரு நிலைமையில் இன்று அந்த பிரதேசம் இருக்கின்றதை நாங்கள் எல்லோரும் கண்டறிந்திருக்கிறோம். இதற்கு குறிப்பாக எங்களுடைய ஒரு அமைச்சர் ரவுப் ஹக்கீம் அவர்கள் நன்றாக இந்த பல அமைச்சர்களை கொண்டு பல
உறுப்பினரின் ஒரு நிமிடத்தில் நிறைவு செய்ய
பல அமைச்சர்களை கொண்டு பல கூட்டங்கள் தீர்மானங்கள் எடுக்கப்பட்டும் இது கைவிடப்பட்ட நிலையில் நாட்டினுடைய பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்களுக்கும் எங்களுடைய அமைச்சர் ரவுப் ஹக்கீம் சார் அவர்கள் முன்னெடுத்திருக்கின்றார்கள். நான் நம்புகின்றேன் ஒரு அமைச்சர் ஹரிசன் அவர்கள் இதனை நன்றாக செய்து முடிக்கக்கூடிய ஆளுமை உள்ள ஒரு அமைச்சராக நான் இதை பார்க்கின்றேன். ஏனென்றால் குறிப்பாக அம்பாறை மாவட்டத்தில் விவசாயிகள் மீனவர்கள் என்ற தொழில் என்கின்ற ஒரு விடயத்தில் அடங்கப்பட்டவர்கள் என்ற ஒரு விடயத்தில் இருக்கின்றார்கள். குறிப்பாக இதனை நீங்கள் தீர்த்து தருவீர்கள் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது என்பதை நான் இந்த இடத்திலே கூறி எனக்கும் இந்த சந்தர்ப்பத்தை வழங்கியமைக்கு நன்றிகளை தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி.
நன்றி. கரு அனுராத ஜெயரத்ன மந்துமா உபதுமாட வினாடி அத்தாக்தியனா
கரு சபாபத்துமனே உபதுமாட்ட சூதிவந்த வினவா அது வெதகத் வைசேஷ குஷிகர்ம காமி ஆர்த்திக பசு சம்பத் சங்கர்தன் சார் வாரிமார்க்க தீவிர ජල් සම්පත් කියන මේ වැයශීෂයන් සාකච්ඡාවට ගන්න අවස්ථාවේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව මම හිතන්නේ පළවෙනිම අභියෝගය බවට පත් වෙන්නේ අපේ ගරු හරිසන් අමාත්‍යතුමාට මම හිතන්නේ මහත් දැවැන්ත විෂයන් කීපයක් එකතු වෙච්ච අමාත්‍යංශයක් මම මේකෙත් විශේෂයෙන් සිහිපත් කළ යුතු කාරණාව තමයි ගරු අමාත්‍යතුමනි 2018 අවුරුද්දේ 108යි අපි යෝජනා කරපු අයවැය යෝජනාවන්ගෙන් ක්‍රියාත්මක කරලා අවසන් කරන්න පුළුවන් වෙලා තියෙනවා 126ක් කරපු යෝජනා 126ක් යෝජනා ආරම්භ වීමක්වත් වෙලා නැහැ එතකොට එවන් තත්වයක මම හිතන්නේ අපි අද අයවැය ඉදිරිපත් කරන්නේ මේ අප්‍රේල් 5 වෙනිදා අපි ඡන්දය පැවැත්වුවාම 3/1 කාලයක් සම්පූර්ණ අවුරුද්දේ අවසන් ඒ නිසා මේ වගේ විශාල මම හිතන්නේ දැවැන්ත විෂයපතයක් එක්ක යන අමාත්‍යංශයකට ඔබතුමාට පළවෙනි අභියෝගය බවට පත් වෙන වෙන මොකක්වත් නෙවෙයි මේක වෙන් වෙලා තියෙන මුදල් ප්‍රමාණය ඔබතුමාගේ අමාත්‍යංශයේ බිලියන 114ක් ඒ කියන්නේ මුළු සමස්ත වෙන්වීමක් එක ගත්තාම 104.94 105ක වගේ ආසන්න මුදල් ප්‍රමාණයක් ඔබතුමාගේ මේ වැයශීර්ෂයත් සමග අපි කතා කරනවා ඒ නිසා මේ මුදල් ප්‍රමාණය හරියාකාරව වියදම් කිරීම ඒ වගේම මේ යෝජනාවන් ක්‍රියාත්මක කිරීම කියන එක මම හිතන්නේ ලේසි පහසු කාර්යයක් බවට පත් වෙන්නේ නැහැ ඒක සෑහෙන අභියෝගයක් බවට පත් වෙන නිසා ඔබතුමා මම හිතන්නේ අමාත්‍යංශ නිලධාරීන් ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා මේ මාස 8 ඇතුළත මේ කාර්ය ඉටු කිරීම ඒ වගේම තමයි ගරු අමාත්‍යතුමනි විශේෂයෙන්ම අපි කතා කළ යුතු එක කාරණාවක් තියෙනවා අපි සංඛ්‍යා ලේඛනත් එක්ක ගත්තාම දැක්ක දෙයක් තමයි කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ඉන්න ජනතාව ප්‍රමාණය හැම වර්ෂයකම අඩු වෙලා තියෙනවා මම නිගමනය අපේ සංඛ්‍යා ලේඛන එක ගත්තාම මම දැක්ක එක තමයි 2012 132ක් තිබිච්ච අපේ කෘෂිකාර්මික ඒ ශාස්ත්‍රයත් එක්ක නියලිච්ච ජනතාව 128 දක්වා 2015 වෙනකට අඩු වෙලා තියෙනවා එතකොට මේ අඩුවීම ඇයි කියන කාරණා පිළිබඳව අපි බැලිය යුතුව තියෙනවා මොකද අපි දන්නවා අද නවීන තාක්ෂණය ඒ වගේම අපිට අවශ්‍ය කරන අලුත් ක්‍රමවේද මේවා අපි හඳුන්වා නොදීම තුළ තමයි මේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි වෙන විදේශ රටවල් වල අපි පාවිච්චි කරන තාක්ෂණ පිළිබඳව අපි දකිනවා සමහර තාක්ෂණ කියන්නේ ගුවන් යාන පවා පාවිච්චි කරන කෘෂිකාර්මික ශාස්ත්‍රයත් එක්ක හැබැයි අපි අද ආරම්භයේ ඉඳලා කොතනද ඉන්නේ කියන කාරණා පිළිබඳව මම හිතන්නේ අපි සෙවිය යුතුව තියෙනවා මේක එක ආණ්ඩුවකටවත් පහුගිය කාලේ කරපු කට්ටියවත් වර්තමාන අයවත් කවුරුත් කියලා එහෙට මෙහෙට බෙදාගෙන තර්ක කිරීම නෙවෙයි අපි කළ යුතුව තියෙන්නේ සීලු දෙනා එකට එකතු වෙලා මේ අභියෝගයේ ජයග්‍රහණය කිරීම සඳහා අපි කටයුතු කළ යුතුව තියෙනවා එහෙම නැති වුණොත් එහෙම තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ තාක්ෂණය මේ ක්‍රමවේද ශිල්පීය ක්‍රම මේ දේවල් අපි හඳුන්වා නොදී මේ කෘෂිකාර්මිකයෙක් තව ඉස්සරහට අරගෙන යන්න ගියොත් එහෙම මම හිතන්නේ අපි සෑහෙන රට හැටියට කෘෂිකාර්මික රටක් හැටියට හඳුන්වපු මේ ශ්‍රී ලංකාව අපි හිතනවට වැඩිය මහා බරපතල අර්බුදයකට අපි සියලු දෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි තව ගරු අමාත්‍යතුමාට කිව යුතු එක කාරණාවක් තමයි මේ කෘෂිකාර්මික අපේ තියෙන භෝග විනාශ වීම පිළිබඳව. මම මේ කාරණාව කියන්න අවශ්‍ය සංඛ්‍යා ලේඛන අරගෙන තියෙන ගරු අමාත්‍යතුමනි ඔබතුමා නියෝජනය කරන ඔබතුමාගේ අනුරාධපුර පශ්චාත් අස්වනු පර්යේෂණ ආයතනයේ ගත්ත සංඛ්‍යා ලේඛන ටිකක් මගේ ගාව තියෙනවා. මේ සංඛ්‍යා ලේඛනත් එක්ක ගත්තාම මං හිතන්නේ අපි සමස්ත අස්වැන්න එක ගත්තාම වී වලින් 10යි 15යි අතර ප්‍රමාණයක් සම්පූර්ණ විනාශ වෙනවා. ඒ වගේම ගෝවා වලින් ගත්තොත් 121ක් අඹ වලින් ගත්තොත් 39.6ක් සම්පූර්ණ විනාශ වෙනවා. පැපොල් වලින් ගත්තොත් 146ක් සම්පූර්ණ විනාශ වෙනවා. කැරට් වලින් ගත්තොත් 127ක් සම්පූර්ණ විනාශ වෙනවා. එතකොට මේ කියන්නේ සමස්ත අස්වැන්නේ මේ වගේ ප්‍රමාණයක් අද සම්පූර්ණ විනාශ වෙලා යනවා මේක ප්‍රයෝජනෙට ගන්නේ නැහැ. එහෙමනම් මේකට මොකද්ද කරන්න කියන කාරණා පිළිබඳව අපි සෙවිය යුතුව තියෙනවා. මොකද මම නියෝජනය කරන මගේ ගම්පල ආසනය ගත්තොත් අමතුවා වෙලා කැවිලා බලන්න දොරගලට යන්න. දොරගල ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම තියෙන්නේ කෘෂිකාර්මික අපේ සභාපතිතුමා දන්නවා. සභාපතිතුමාට වැඩි හරියට ඡන්ද ලැබිච්ච ප්‍රදේශ. ඒ නිසා ඒ ප්‍රදේශවල කෘෂිකාර්මික ජනතාව බහුලව ඉන්න ප්‍රදේශයක්. හැබැයි මේ පෞගිය කාලේ ගෝවා අස්වැන්න වෙලාවේදී ගෝවා වලට සම්පූර්ණයෙන් ඒ අස්වැන්නවත් නෙලා ගන්න නැතුව ලාඹු තෙල් පාර දාලා ඒ හේන් වලට සම්පූර්ණයෙන්ම ගිනි තියන්න පටන් ගත්තා. මේක තමයි අත්‍ය తత్వේ. එහෙමනම් අපි මේක ගරු අමාත්‍යතුමනි මේක තියෙන ප්‍රශ්නේ වෙන මොකක්වත් නෙමෙයි ආයතන කීපයක් තියෙනවා. අපනයන භෝග කියනවා බීජ වෙනම සපේන වෙනම ආයතන තියෙනවා ගුජන සේවා කියනවා. ඊට පස්සේ කෘෂිකර්ම අමාත්‍යංශ හරහා වෙන වෙනම වැඩපිළිවෙල තියෙනවා උපනිසහරහා. එතකොට මේ වගේ වසමක නියෝජිතව විශාල ප්‍රමාණයක් කරන රාජ්‍ය නිලධාරී එතකොට මේ නිලධාරීන් ගිහිල්ලා එක එක විදියට භෝග බෙදෙනවා එක එක විදියට ඒගොල්ලන්ට යම් යම් ඒ උදව් කිරීම මේවා කරන ඒවත් එක්ක ඒගොල්ලෝ යම් යම් නිෂ්පාදනත් එක්ක යනවා. හැබැයි අවසානයේ මේ සියලු නිෂ්පාදන ටික ගිනි තියලා විනාශ කරන තත්ත්වයට පත් වෙනවා. එහෙමනම් අද මේ ඔබතුමාගේ අනුරාධපුර පශ්චාත් අස්වන් පර්යේෂණ ආයතනය කළ තියෙන සමීක්ෂණ මම මේ කිව්වේ ගිය අවුරුද්දේ අවසානයේට කරපු මේවායින් ගත්තොත් එහෙම සමස්ත සංඛ්‍යාවත් එක්ක ගත්තොත් එහෙම 130ක් 35ක් අතර ප්‍රමාණයක් සම්පූර්ණ මේ රටේ ඒ භෝග සියල්ලක්ම විනාශ වීමකට තමයි ලක් වෙන්නේ. ඒ නිසා මේකට අපිට ප්‍රොසෙසින් සිස්ටම් එකක්, මොකද මේ භෝග එක්ක විදේශ වෙළඳ පොලකට අපිට යවන්න පුළුවන් ක්‍රමවේදයක්. මෙවැනි ක්‍රමවේදයකට අපි ගියොත්, මොකද මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ අපි දන්නවා හේවැට ආසනේ තක්කාලි කාලේට තක්කාලි ටික විසි කරනවා, අපේ ගෝවා කාලේට අපේ ගෝවා ටික විසි කරනවා. මේ අපේ ආසනවලත් බෑ. ඔබතුමා හොඳ ඒ රජරට ප්‍රදේශ, ඔබතුමා මේ කුෂිකර්මාන්තය පිළිබඳ අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. හැබැයි අමාත්‍යාංශය හැටියට මම දකින්නේ මේක අපි අසමත් වෙලා තියෙනවා. මේක කාලයක් තිස්සේ කාටවත් එහෙට මෙහෙට අපි තර්ක කළ වැඩක් නැහැ. හැබැයි රටක් හැටියට, අමාත්‍යාංශයක් හැටියට අපි ඒ වගකීම හරියාකාරව ඉටු කරගන්න බැරි තත්වයකට අපි පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක පුළුවන් නම් ඔබතුමා නිවැරදි කරන්න. මේකට තියෙන විශාල ආයතන ප්‍රමාණය පුළුවන් එක තැනකට ගෙනෙන්න. මොකද මේක ඔබතුමාට කරන්න බැරි කරන්නේ අද කැබිනට් මණ්ඩලයේ ඉන්නේ 30 දෙනයි. ඒ නිසා ආයතන බෙදලා තියෙන කිල්ල තියෙන විදිය පිළිබඳ ඔබතුමාට බලන්න
පුළුවන්. ගරුමන්තුමා තව විනාඩියක් තියෙනවා ඔබතුමාට.
ඒ නිසා ඒ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා බොහොම ඕනකමින් ඉල්ලනවා. ඒ වගේම තමයි මට මේ වෙලාව නැති නිසා ගරුමන්තුමනේ තව කාර්ය අපු කොහොමත් තිබුණත් අපේ පල්ලේවල මේ ගම්පල ආසනයේ තියෙන පල්ලේවල අක්කර 8කට එහා ගියපු වගා කරන කුඹුරු ප්‍රමාණය අද වෙනකොට සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියෙන් අත්පත් කරගන්න යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. මේකෙදි මුලදී ගරුමන්තුමනේ මේක යෝජනා වුණේ පොලිස් ස්ථානයේ ඉදිකිරීම සඳහා පමණක් ඉඩමක් ලබාගෙන ඒ ඉඩම පොලිස් ස්ථානයේ ඉදිකිරීම තමයි යෝජනා බවට පත් වුණේ. නමුත් අවසානයේ අද වෙනකොට අක්කර 8මාරකට එහා ගියපු සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය හරහා අත්පත් කරගන්න යෝජනා කළා තියෙනවා. ඔබතුමා නුවර කියපලවක ගම්පලදී ඔබතුමා ගිහිල්ලා බලන්න අදටත් සම්පූර්ණ ගොවීන් වගා කරලා ජීවත් වෙන පවුල් මං හිතන්නේ 26කට වැඩි ප්‍රමාණයක් එතන වගා කරලා ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ නිසා මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මොකද කෘෂිකාර්මික ඉඩම් ගොඩ කිරීම, කෘෂිකාර්මික ඉඩම් අනවශ්‍ය කාරණාවලට යෙදවීම, මේ සියලු දේවල් අපි නොකළ යුතුයි. ඒ නිසා මේ ගම්පල පල්ලේවල තියෙන ප්‍රශ්නය පිළිබඳ ඔබතුමා විශේෂයෙන් බලන්න. මොකද සම්පූර්ණයෙන් මේක යෝජනා කරපු කාර්යය අපි ඉල්ලපු කාර්යයට පරිබාහිරව වෙනත් අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න තමයි අද සම්පූර්ණයෙන් උත්සාහ කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඒ ඉල්ලීමත් කරමින් මම හිතන්නේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳව ගරු සභාපතිතුමනි විනාඩියක්. මොකද ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳව අපුවා මේ ආර්ථික කටයුතු කිව්වම ගරු සභාපතිතුමනි වැදගත් දෙයක්. මොකද අපි බොහෝ විට සංවර්ධනය පිළිබඳව, අපි පාරවල් පිළිබඳව, අපේ සංවර්ධනය කරන මේ යෝජනා පිළිබඳව කතා කරාට අපේ ඉන්න ඒ ජනතාවගේ සාක්කුවට මුදල් ටිකක් වැටෙන ක්‍රමවේදයකුයි අපි කළ යුතුව තියෙන. ග්‍රාමීය ආර්ථික කියපු ගමන්ම අපි බොහෝ වෙට ගිහිල්ලා අපි ප්‍රාදේශීය දේශපාලඥයන් ලක්ෂ 10 15 දීලා පාරවල් හදනවා, වෙන සංවර්ධන කරන යෝජනා කරනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඔබතුමාට පුළුවන් නම් මේ ග්‍රාමීය ආර්ථිකයේ සැබවීම ශක්තිමත් කරන වැඩපිළිවෙලකට යන්න පුළුවන් නම් මං හිතනවා ඒක තමයි අපි කළ යුතුව තියෙන්නේ. මොකද බොහෝ විට මේ ග්‍රාමීය ආර්ථික කියන කාරණාව ලබාගෙන ඒකේ පරමාර්ථය බවට පත් වුණේ වෙන මොකක්වත් නෙවෙයි, දේශපාලන වශයෙන් ඉන්නේ කණ්ඩායම ශක්තිමත් කිරීම පමණයි. ඒ නිසා එතනින් එහාට ගිහිල්ලා ඔබතුමා වැඩපිළිවෙලක් හදන්න පුළුවන් නම් මං හිතනවා ඒක
ගරුමන්තුමා අවසන් කරන්න
විශාල සහයෝගයක් බවට පත් වේ. ඒ නිසා මම මීට වැඩිය කතා කරන්න ඒ වෙලාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.
ගෞරව ડોક્ટર සිවමෝගන්.
විවාදයේ තලමේදාංගයෙන් ගෞරව උරුපනර අවர்களே, இன்று நாங்கள் இந்த விவசாயத் துறையை முக்கியமாக வைத்திருக்கின்றோம். நமது நாடு ஒரு விவசாய நாடு. இந்த விவசாய நாட்டில் நாம் நெல், தென்னை போன்ற பழமரங்கள் போன்ற பல பயிர்கள் பயிர்கள் மூலம் அடிமட்டத்தில் உள்ள மக்கள் தங்களது வாழ்வாதாரத்தை மேம்படுத்தி வருகிறார்கள். ஆனால் நமது கௌரவ அமைச்சர் அவர்களுக்கு இந்த விவசாயத்துறை, இரிகேஷன், ஃபிஷரிஸ் போன்ற பல முக்கிய துறைகள் உள்ளடக்கி 114 பில்லியன் மட்டுமே ஒதுக்கப்பட்டிருக்கின்றது என்பது கவலைக்குரிய விடயம். என்னை பொறுத்தவரை இந்த பெருந்தொகையான மக்கள் தங்களது உழைப்பில் வாழும் அடிப்படை வருமானத்தை எதிர்பார்க்கும் இந்த விவசாய மீன்பிடி துறைக்காக இங்கு ஒதுக்கப்பட்ட தொகை போதுமா என்ற கேள்விதான் என்னுடைய மனதில் எழுந்தது. உண்மையில் இதற்காக நாங்கள் மிகவும் அதிகமான தொகைகள் ஒதுக்கப்பட்டிருக்க வேண்டும் என்பதுதான் என்னுடைய ஆதங்கம். ஏனெனில் இங்கு அதை ஒப்பிட்டு பார்க்கும் பொழுது ஒரு பாதுகாப்பு துறைக்காக 393 பில்லியன்கள், அதாவது விவசாயத்துறை எமது அடிப்படை வாழ்வாதாரத்தை மேம்படுத்தும் துறையை விட நான்கு மடங்குகளுக்கு கிட்ட ஒதுக்கப்பட்டிருக்கின்றது. ஆனால் இந்த அவையில் யாரும் அதை சுட்டிக்காட்டியதாக நான் கேள்விப்படவும் இல்லை. ஏன் அவர்கள் அப்படி சுட்டிக்காட்டவில்லை என்பதும் தெரியவில்லை. ஒரு பாதுகாப்பு துறைக்கு இவ்வளவு தொகை ஒதுக்குகிறீர்களே, நீங்கள் இன்னொரு நாட்டுடன் யுத்தம் செய்ய போகிறீர்களா, அல்லது மீண்டும் எமது மக்களை அழிப்பதற்கு ஒரு யுத்தத்தை தொடங்க போகிறீர்களா, அல்லது ஒரு ஒரு இராணுவ அரசாங்கத்தை உருவாக்க போகிறீர்களா என்பதுதான் என்னுடைய கேள்வியாக இருக்கின்றது. எனவே ஒரு விவசாய துறைக்காக இந்த ஒதுக்கப்பட்ட தொகை ஒரு அளவுக்கும் போதாது என்பதுதான் உண்மையான விடயமாக இருக்கின்றது. அடுத்ததாக இன்னும் ஒரு விடயம், அண்மையில் வடபகுதி ஃபிளட், அதாவது வெள்ளத்தால் கடும் பாதிப்புக்குட்பட்டது. அதன் பொழுது நமது விவசாயிகள், நெல் செய்கை செய்த விவசாயிகள், ஃபிளட் அஃபெக்டட் ஃபார்மர்ஸ், அவர்களுக்கான இன்சூரன்ஸ் கொடுப்பனவுகளில் பல இடைவெளிகள் இருந்தது. அது ஏற்கனவே நான் அமைச்சருக்கும் சுட்டிக்காட்டியிருந்தேன். ஐ டோன்ட் ஹேவ் இனஃப் டைம் பிகாஸ் அந்த விவசாயிகளுக்கு அந்த இன்சூரன்ஸ் போய் பார்க்கும் பொழுது வெட்டப்பட்ட விவசாயிகளுக்கு, வெட்டி முடித்துவிட்ட விவசாயிகளுக்கு இன்சூரன்ஸுக்கான பதிவுகள் செய்யப்படவில்லை என்பது ஒன்று. இரண்டாவது, அவர்கள் பார்வையிடாதவர்களுக்கும் கிடைக்கவில்லை. ஐ டோன்ட் ஹேவ் இனஃப் டைம், தட்ஸ் வை தேர் இஸ் ஒன் டாக்குமெண்ட்ஸ் ஐ ஆம் டேபிளிங் ஃபார் த ஃபாலோ அப் ஆஃப் த மினிஸ்டர் டுடே. தென் அடுத்ததாக, எமது வடபகுதியை பொறுத்தவரை எமது விவசாய நிலங்கள் அதிகப்படியாக நீண்ட காலமாக எமது மக்கள் செய்து வந்த விவசாய நிலங்கள் எல்லாம் வனவள பிரிவு எல்லைகளை போட்டு வைத்திருக்கின்றார்கள். அது ஒரு மிகவும் ஒரு கவலைக்குரிய விடயமாக இருக்கின்றது. ஒரு சில இடங்களை குறிப்பிடலாம். நஞ்சுண்டான் குளம் என்பது விஸ்வமுனிவில் அமைந்துள்ள மிகப்பெரிய ஒரு குளம். அது இன்று வனவள பிரிவின் கட்டுப்பாட்டின் கீழ் இருக்கின்றது. பரம்பரையாக எமது மக்கள் வயல் செய்த குளம் அது. பண்டாரவன்னியின் காலத்தில் இருந்து செய்ய பண்ணப்பட்ட குளம் இன்று வனவள பிரிவின் எல்லைகளில் எந்தவித அபிவிருத்தியும் இன்றி இருக்கின்றது. அது அபிவிருத்தி செய்யப்படுமாக இருந்தால் 10,000 ஏக்கர் நிலங்கள் பயிர் செய்யக்கூடியதாக இருக்கும். அதேபோல் கரிப்பட்ட முறைப்பில் ஒரு குஞ்சு குளம் என்பது வனவள பிரிவின் எல்லைகளில் இருக்கின்றது. அதேபோல் இலங்கை நாராயணன் குளம் என்ற ஒன்று ஒட்டுசுட்டான் பிரதேசத்தில் அவர்களின் கட்டுப்பாட்டில் இருக்கின்றது. அது மட்டுமல்ல, முந்திரியை குளம், ஆமியன் குளம் போன்றவை கொக்குளாய் பிரதேசத்தில் வனவள பிரிவின் கட்டுப்பாட்டின் கீழ் இருக்கின்றது. வனவள பிரிவு தான் தோன்றி
கௌரவ உறுப்பினர், இன்னும் ஒரு நிமிடத்தில் நிறைவு செய்வோம். இன்னும் ஒரு நிமிடம் இருக்கின்றது.
I have 6 minutes, only 4-5 minutes.
So. Already 5 minutes completed. Yeah, another okay, one okay. More minute you
have. I am finishing, yeah. எனவே இந்த வனவள பிரிவு நமக்கு ஒரு ஆக்கிரமிப்பு பிரிவாகத்தான் நமது பிரதேசங்களில் இருந்து வருகின்றது என்பதை இந்த இடத்தில் நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். ஏனென்று சொன்னால், நமது மக்களின் கடந்த காலங்களில் வாழ்ந்த பிரதேசங்களை நீங்கள் இப்படி ஆக்கிரமிப்பீர்களாக இருந்தால் இந்த துறைகள் வந்து நமது வனவள பிரிவு, வனஜீவராசிகள் பிரிவு, தொல்பொருள் ஆராய்ச்சி திணைக்களம், மகாவலி அபிவிருத்தி அதாரிட்டி அனைத்தும் நமது மக்களின் வாழ்வு இடங்களை இராணுவ ஆக்கிரமிப்பும் கூட வாழ்வு இடங்களை ஆக்கிரமிக்கின்றது. இப்படியாக தொடர்மாக இருந்தால் மீண்டும் நமது இளைஞர்கள் ஆயுதமைந்த ஒரு நிலைக்கு நீங்கள் தள்ளி விடுகிறீர்கள் என்பதுதான் இங்கு உள்ள விடயம் ஆக இருக்கின்றது. எனவே ஒரு பக்கத்தில் எம்முடன் பேசிக்கொண்டு இன்னொரு பக்கத்தில் இந்த துறைகளின் ஊடாக உங்களது ஆக்கிரமிப்புகளை எமது மண்ணில் செய்ய வேண்டாம், அதை இடநிறுத்திக் கொள்ளுங்கள் என்பதுதான் என்னுடைய கோரிக்கையாக இருக்கின்றது. ஏனென்றால் வனஜீவராசிகள் திணைக்களம் எமது நந்திக்கடல் பிரதேசத்தில் எல்லைகளை போட்டு தங்களது பிரதேசமாக பிரகடனப்படுத்தினார்கள். எமது எம்மிடம் எந்த
ஆலோசனை
இப்படியான விடயங்களை செய்தார்கள் என்பது நமக்கு தெரியவில்லை. எனவே இந்த வனஜீவராசிகள், வனவள பிரிவுகள் இப்படியான நடவடிக்கைகளை நிறுத்த வேண்டும் என கேட்டு விடைபெறுகிறேன். நன்றி.
நன்றி. நன்றி. ஆனரபிள் மோகன் பிரியதர்சன டி சில்வா.
ஸ்துதி கரு சபாபத்துமணி. அத விவாதிட கண்ண மேரட்டே ஜனஜீவித பிஹேவின்ம பலபான அமாத்தியாஷ கணனாவுக்க வேசீர்ஷன் விசேஷன்ம மாம் பழமின்ம දීවර ජනතාව නියෝජනය කරන ප්‍රදේශකින් තේරීපත් වෙච්ච මහජන නියෝජිතෙක් හැටියට ඉස්සෙල්ලාම ගරු අමාත්‍යතුමා ප්‍රමුඛ මේ ගරු සභාවේ අවධානය දීවර කර්මාන්තය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් කෙරෙහි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, අපි දූපතක් අපි හතර වටේටම මුහුදෙන් වට වෙච්ච රටක්. හැබැයි අපි හතර වටේටම මුහුද තියුණට අපිට අපේ දේශීය මත්ස්‍ය අවශ්‍යතාවයත් තාම ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. කාලයක් අපි දන්න අපිට මේ රට යුද්ධ තිබිච්ච නිසා රටේ බහුලම මත්ස්‍ය සම්පත බහුල වශයෙන් තිබිච්ච උතුරු නැගෙනහිර මුහුද අපිට තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට විසින් දෙන්න අපිට 2009 අවුරුද්දෙන් පස්සේ අපිට දඹුල් රටේම මුහුදු සම්පත භුක්ති විඳලා ලැබිලා තියෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි එහෙම තත්ත්වයක් යට දෙවුණත් ගරු සභාපතිතුමනි, දැන් අද වෙනකොට දැන් 2014 දැන් අපි දැන් 2014 දැන් තමුන්නාසෙලා කතා කරනවා මහින්ද රාජපක්ෂ යුගය ගැන කතා කරනවා, නායකන්තක් ගැන කතා කරනවා, බොහොම පිරිච්ච ආර්ථිකය බාරගත්තයි කියලා කියනවා. දැන් 2014 අවුරුද්ද වෙනකොටත් දැන් මත්ස්‍ය නිෂ්පාදනයේ අපේ රට හැටියට මෙට්‍රික් ටොන් 539,000 තිබිලා තියෙනවා. එතකොට දැන් තමුන්නාසෙලාගේ ආණ්ඩුව යටතේ දැන් අද වෙනකොට අපේ රටේ මත්ස්‍ය නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 531,000 අඩු වෙලා. දැන් ඒක මම මේ සභාවේ අවධානය යොමු කරන්නට ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් තමුන්නාසෙලා කතා කරනවා දැන් අපේ රට වේගෙන් සම්වර්ධනය කර යනවා කියලා. දැන් මත්ස්‍ය නිෂ්පාදනය දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට ගත්තත් අපිට කියන්න තියෙන දැන් 2014 අපි 1.5% ලබා දීලා දෙනකොට දීවර කර්මාන්තයෙන් දැන් අද වෙනකොට ඒක 1.3% අඩු වෙලා තියෙනවා. ඕක තමයි තත්ත්වය. ඒ වගේම දැන් අද වෙනකොට මත්ස්‍ය ආනයනේ අපි දැන් තමුන්නාසෙලා GSP ගැන කතා කරනවා, අරව ගැන කතා කරනවා, මාළු පිටරට යවනවා කියනවා. නමුත් දැන් අද වෙනකොට අපිට කියන්න තියෙන කාරණේ තමයි දැන් මේ රටේ දැන් 2014 රුපියල් මිලියන 18,860ක මාළු පිටරටින් ගෙනල්ලා තියෙනවා. එතකොට ඒක මෙට්‍රික් ටොන් හැටියට 78,712යි. හැබැයි දැන් අද වෙනකොට මේ තමුන්නාසලගේ පාලන කාලය යටතේ දැන් රුපියල් මිලියන 2017 මම මේ ඔක්කොම අරගෙන තියෙන්නේ 2017 මහ බැංකු වාර්තාවෙන්. දැන් මේ 2017 අවුරුද්ද වෙනකොට රුපියල් මිලියන 33,969ක මාළු අපි පිටරටින් ගෙනල්ලා තියෙනවා. ඒක මෙට්‍රික් ටොන් හැටියට ගත්තොත් 1,06,020. ඉතින් මෙන්න මේක තමයි ඊට අමතරව ගත්තොත් ටින් මාළු ප්‍රමාණය ටින් මාළු ආනයන කළා තියෙනවා. අපි 2014 වෙනකොට ගරු මුලාසුරන් මන්ත්‍රීතුමනි එක්සත් ජනපද ඩොලර් මිලියන 2014 39.5ක අපි ගෙන්නලා තියෙනවා. දැන් අද වෙනකොට 2017 වෙනකොට එක්සත් ජනපද ඩොලර් 65.4ක ටින් මාළු පිටරටින් ගෙන්නලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වටා පිටාවක් ඇතුළේ ඉඳගෙන තමයි අපිට අපේ රටේ දීවර කර්මාන්තයට තමුන්නාසල් ලබා දීලා තියෙන තැන ගැන කතා කරන්න වෙන්නේ. දැන් මේ අයවැයනුත් අපි දැක්කා මුදල් අමාත්‍යතුමා බොහොම සුන්දර යෝජනා ගණනක් ඉදිරිපත් කරා. දැන් මට මතකයි මේ අයවැයෙන් දීවර කර්මාන්තය පිළිබඳව ඉදිරිපත් කරා යෝජනා ගණනාවක්. මම හිතන්නේ එකක් තමයි ගරු සභාපතිතුමනි රුපියල් මිලියන 1,300ක් වෙන් කරනවා කියලා දීවර රයල් වැඩිදුරු කරන්න. එතකොට මට මතකයි 2016 අවුරුද්දේ තමුන්නාසෙලා අයවැයක් ඉදිරිපත් කරා. ඒ අයවැයේදී තමුන්නාසෙලා රුපියල් මිලියන 750ක් වෙන් කරනවා කියලා කිව්වා. එදා මට මතක විදිහට 2016 අයවැයේ 148 වෙනි අයවැය යෝජනාව ඒකේ තිබුණා හලාවත මිරිස්ස කල්මුනේ වැල්විටිතුරේ කරේනගර සහ පුරාණවැල්ල දීවර වරායන් තමුන්නාසල වැඩිදුණු කරන්න රුපියල් මිලියන 750ක් වෙන් කරනවායි කියේ. හැබැයි අවසාන වශයෙන් මොකද්ද වුනේ? අවසාන වශයෙන් තමුන්නාසල ආණ්ඩුවක් හැටියට ඒ අවුරුද්දේ මේ රුපියල් මිලියන 750ක් වෙන් කරනවායි කියලා තමුන්නාසල වෙන් කරේ රුපියල් මිලියන 9.6යි. ඔන්න ඕක තමයි තමුන්නාසල ගැත්තේ. ඕකත් හරියට අර තමුන්නාසල මේ ආණ්ඩුව බලයට ගන්නකොට අධ්‍යාපනයට තමුන්නාසල දළ දේශ නිෂ්පාදින් 60% වෙන් කරනවායි කිව්වා. ඉතින් අද වෙනකන් තමුන්නාසල ඕව කරලා නැහැ. ඉතින් එතකොට මෙන්න මේ වගේ මේ බොරු පච ආණ්ඩුවක් යටතේ තමයි අපිට මේ කාරණා ක්‍රියාත්මක කරන්න අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම තමුන්නාස ගරු අමතුමා මෙතන ඉන්න නිසා ඒ වගේ මම හිතන්නේ අපේ දීවර කර්මාන්ත පිළිබඳව දන්න අපේ රාජ්‍ය අමතුමා. ඇත්තටම මම හිතන්නේ එතුමාට තමයි මේක කමෙන්ටම් දෙකම හම්බෙන්න ඕන. හැබැයි අපිට කියන්න තියෙන කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක්සත් ජාතිපක්ෂ නායකයා විලා ඉන්නකන් දිලිප් වේදාරච්චර මේ කැබිනට් අපදිකම හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කාරණේ. ඉතින් එතකොට අපිට කියන්න තියෙන්නේ දැන් තමුන්නාසල දැන් දීවර කාර්මිකයොන්ට බරපතල විදිහ බලපාන කාරණේ තමයි ඉන්ධන ප්‍රශ්න. දැන් තමුන්නාසල ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙන්දි තමුන්නාසල මුදල් අමතුතුමා තෙල් මිල සූත්‍රයක් ගැන කතා කරනවා. එක්ස් වයි කියලා මොකක්ද එකක් පෙන්නලා දැන් මම දැක්කා දැන් සති දෙකකට ඉස්සෙල්ලා සුමන්දිරම් මන්ත්‍රීතුමා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවර හැටියට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට එතුමා නියෝගයක් කරනවා ඔය ගෙනල්ලා පෙන්වන්න කියන ඉන්ධන සූත්‍රය. හැබැයි අද වෙනකන් තමුන්නාසල ඉන්ධන සූත්‍රයක් මේ රටේ මිනිස්සුර කියන්නේ නැහැ. ඒක මම නෙවෙයි කියන්නේ, අද තමුන්නාසලත් එක්ක සහයෝගයෙන් වැඩ කරන දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරම් මන්ත්‍රීවරය තමයි ඒක කියන්නේ. එතකොට අද තමුන්නාසලට අපි කියනවා දැන් මේ මේ කාරණා අපේ ආණ්ඩු කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දීවරන්ට ඉන්ද්‍ර සානධාරයක් දුන්නා. ඒක අපේ දීවර රාජ්‍ය අමතුමා දන්නවා. හැබැයි අද වෙනකොට තමුන්නාසල දීවරෝ කඩේ යවලාද දීවරන්ට කිසියම් ආකාරයක සානධාරයක් දෙන්නේ. ඉතින් ඒක ඉතාමත්ම අසාධාරණ වැඩක්. අපි දැක්ක විවිධ මීගමු ඔය පැතිවල අපේ පළාත්වල මිනිස්සු පාරට බැහැලා විරෝධතා ඉදිරිපත් කරලා සහනාධාර ලබා දෙන්න කිසි තමුන්නාසල ඒ වෙලාවට මොනවාරි පැලස්තර විසඳුමක් ලබා දීලා ඒ ජනතාවගේ ප්‍රශ්න යටපත් කරන ස්වභාවයක් තියෙනවා. හැබැයි තමුන්නාසල බලය ලබාගත්තේ මේ රටේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන වගේ මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන්නට වඩා හොඳ ආර්ථිකයක් හොඳ ජීවන මට්ටමක් ලබා දෙනවායි කියන්නේ. ඉතින් එතකොට තමුන්නාසල ලැජ්ජ වෙන්න ඕනේ. අද වෙනකොට දීවර කර්මාන්තයේ අද මේ රටේ බරපතල ආකාරයට තමුන්නාසලා අනතුරුකට හෙළලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් අද වෙනකොට දීවර කාර්මිකයන්ට බරපතල විදියට බලපාන කරුණක් තමයි ගරු අමතුමනි මේ බදු ප්‍රශ්න. දැන් තමුන්නාසලගේ ගරු මුදල් අමතුමා එතුමගේ කතාවේදී කිව්ව කාරණේ තමයි ගිය අවුරුද්දේ මේ රටේ වක්‍ර බදු ප්‍රමාණය අඩු කරලා ඍජුබදු ප්‍රමාණය වැඩි කරනවායි 60-40 කරනවායි කියලා තමයි කිව්වේ. හැබැයි අද වෙනකොට මේ රටේ වක්‍රබදු ප්‍රමාණය 85% දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඍජුබදු ප්‍රමාණය 15% දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකට අද දීවර කාර්මිකයා අද ආම්පන්න ලබා ගන්න ගියාම, එහෙම නැත්නම් දැලක් ලබා ගන්න ගියාම, එන්ජින් එකක් ලබා ගන්න ගියාම බරපතල ඛේදනීය තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ අශ්වබලධාරිතාවේ 25 වන එන්ජිමක් ලබා ගන්න වැඩිය අද රුපියල් ලක්ෂික මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් අපි ඔබතුමාලට බොහොම ගෞරවයෙන් කියන්නේ, බොහොම කරුණාවෙන් කියන්නේ, කරුණා කළා මෙන්න මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ ගත්ත ණය ගැන කතා කර කර මහින්ද රාජපක්ෂට බැනබැන අර නටන්න බැරි මිනිස්සුන්ට පොළොව ඇදයි වගේ වැඩ කරන්න නැතුව තමුන්නාසල කරුණා කළා බලය ලබා ගත්තා නම් ඒ බලය ලබා ගත්ත පොරොන්දු ඉෂ්ට කළා මේ රටේ ජනතාවට සේවාවක් කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඉතින් ඇත්තටම මේක බොහොම ලැජ්ජා සහගත කාරණයක්. අපි තමුන්නාසල කියන්නේ. ඉතින් ඒ වගේ මේක අනිත් පැත්තේ අනිත් කාරණේ තමයි ගරු අමතුමනි මේ ආම්පන්න ගෙන්නකොට යම් යම් සමාගම් වල ඒකාධිකාරයක් තියෙනවා. එන්ජින් ගෙන්නන්නේ එක සමාගම. දැල් ගෙන්නන්නේ එක සමාගම. ඉතින් මේවා මං හිතන්නේ අපේ ආණ්ඩුව කාලෙත් තියෙන නැති. නමුත් මේවා හැමෝම කතා කරලා මං හිතන්නේ මේ පිළිබඳව රජයේ යම් මැදිහත් වීමක් කළා මේවට විසඳුම් ලබා දෙන්න ඕනේ කියන කාරණේ අපි දීවර ජනතාව වෙනුවෙන් කියන. ඉතින් ඇත්තටම අපි දැන් තමුන්නාසලා මහා ලෝකට දෝෂ ආරෝපණයක් කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පහුගිය අගමැති කාලයේදී එතුමා මේ රට විනාශ කරයි කියලා. නමුත් අපි කියන්න ඕන තමුන්නාසලට බොහොම වගකීමෙන් එතුමා මුදල් අමතිවරය හැටියට මේ දීවර කර්මාන්තය අදාළ සියලුම ශේෂ
ගරු මන්තුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා. තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ඔන්න බල චෑර්මන් I have 12 minutes. මං තමුන්නාසලට කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අගමැතිවරය හැටියට පියන් නිශාන්ත මන්තුමාගේ විනාඩි 3ක් තියෙනවා කියලා කියන. එතකොට මට තව විනාඩි 15 කාලයක් අවශ්‍යයි. එතකොට මම කියන්න ඕන කාරණේ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට මේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ தீவிர சிகிச்சை சம்பந்த சியலு தினா அகமதி காரால்ட கென்னலா எத்துமா விசுவும் லவாதுன்னா அப்ப அவாசனாவட வகே தமுன்னாசில ஏவ கிரியாத்மக கரன்ன அவஸ்தாவக் லபாதுன்ன நவதவதாவக் எம் எம் கிரம அனுகமனே கல்ல தமுன்னாசில நவதவதாக் மேரட்டே பட பாரகத்த இது அப்ப தமுன்னாசில கியன் எதுக்கொட தேன் தான் தமுன்னாசில மைந்த மாத்திர பென்னா தேன் இந்தன இந்தன மில கன கதா கரம் மந்த ஆபு இதன் டென்னோனே தேன் மஹிந்த ராஜபக்ஷ மெத்துமா அகமதிவரையா உனாட பசே தெபாரக் இந்தன மில அடுக்கரா தெபாரக் மில அடுக்கரா எத்தோட ஒய ஒய லோகம் இல்லாத போல ஒய தத்து தமாய் தூணி அப்ப எத்தோட தமுன்னாசல எஹம இந்தல எக பாரக் இந்தன மில அடுக்கரல மா லஜ்ஜன திவடக்கரா அயவே திபிச்ச தவசே அயவே சம்மதுனாட பசே தமுன்னாசல எதா ரேம இந்த நிமிட வெடி கரா இது அப்ப அஹன்னே மே ஆண்டு நாயக ஹட்டியர் தமுன்னாசல ரெதி அந்தகனது மே வேட கரண்ண கின காரண அப்ட தியறோம் தமுன்னாசல ஹமதாம மினிஸ்ஸு முலாவேதான வெட தமாய் கரே தான் தமுன்னாசல ஏனங்க எதா அயவே அர்ணம் மில சூத்ரே அணு எதா உதயோக வெடி கரண்ண ஓ அபே தமுன்னாசல மொகத்த கரே அயவே கன ஹொந்த ரூபியா பென்னல தெமல ஜாதிக சந்தான ஏவகே மார் ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷே சமார லஜ்ஜனதி மந்திரி ஒரு மேகம் பண்ணல கியா ஏகாண்டி தள்ளகின தமுன்னாசல அயவே சம்மத கரல தமுன்னாசல எதா ராம தமுன்னாசல தெலிமில வெடி கரா ஓகட தமுன்னாசல ஆண்டு வலை லபா கத்தே ஓகத ஓகத தமுன்னாசல மேரட ஜனதாவ லபா தீபு ஆர்த்திக சக்தி கன காரண அபி அஹன்னோ இது ஏ வகையம மட்ட அனித் காரணே விசேஷம தீவிர கர்மாந்த கன கீனகொட மங்க இத்தாம கெட்டியங் அப்பே கரு அமத்துமாகே ராஜ்ய அமத்துமாகே அவதான் டொமு கரணவா தவ காரணா கீபயா கரு அமத்துமணி அத்தரம தேன் மே தீவிர கார்மிக பிலிபதவ தீன அனி பிரசிதமாய் தேன் தீவிர கார்மிகாட்ட நிசி பிலியனியமன்ன அப்பி அத்தரம மஹிந்த ராஜபக்ஷ மத்துமா சாகர விஸ்வவித்யாலய அதிகர் தேன் சாகர விஸ்வவித்யாலய அதிகர்ல தேன் பகுதின ஏ சாகர விஸ்வவித்யாலய பரா விவித பாடமாலாவல் தீவிர கார்மிகள் லபாதும் தேன் உதாரண கேட்டிருக்கேன் பகுதின யாத்ரா வகையான நாயக்க முக்காது இஸ்கீப கேளுக்கியான இஸ்கீப கென்னல ஒவ்வொரு எம்எம் யாத்ராவ கமங்கரண ஆகார பிலிபதவ பெடமுடல் லபாதும் இது அத வேணக்கொட்டு இவா சியலம நத்தர வேலா இது அப்படி தமிழ்நாசல கருணாகல்ல மேவா கிரியாத்மகரன் ஏ வகையம மடமதகாய் ராஜசேரன் அமத்துவா தீவிரமாத்துவரை ஹட்டியட இதுமா கியூவா ஏ காலே தீவிர கார்மிகாட்ட ஹுந்த பூன்வக் லபாதீல எத்தோட்ட தவ காலையக்கெனக்கொட்ட பித்த கரைய காகத்த ஏம தீவிர கார்மிகன்னு ஹொந்தர கெப்பகால பூஸ் தால ஏம சப் ஏம சோட்டக்கால என்ன தீவிர கார்மிக் தமைகால என்ன வாய்க்கு ஏவாத நிகாங் ஆசட எக்கத்து வச்ச ஹிஸ் வச்சன பிரலாப் பிரலாபாவோட பத்திரா தீன ஹப இது அப்பி பேதில் வகி அன்னட்டோனே அப்பே ஆண்டு திவுனா மஹிந்த ராஜபக்ஷமத்துவாக காலே அப்பி ஏ அப்ப கனகாட்டு எத்தனம துமாத மெத்தன எத்தனை ஏ வகை அமாத்துவரைக்கு அப்படி வடக்கான சித்தமே பிடிப்பாத ஏ ஒக்கும ஹிஸ் வச்சன பாவட பத்திராத்தி நமக்கு அப்பி விஸ்வாச கரணவா இதிரேதி அப்பிட தீவிர கார்மிகாட்ட ஹொத ஹிட தவச கப்பிட உதாகரண புழுவங்கின காரணம் நமக்கு மாம உதுமாக அவதான் முகரண்ட கருவத்துமணி புழுவங்கமா தீனவனா தீவிர கார்மிகாக குணாத்மக பாய வடிகரன் தீவிர கார்மிகாட்ட ஹொந்த பிலிகனீமக் சமாஜத்துள் லபாதென்ன வெடபில்ல கதன் முகத அது தீவிர சேஷன மினிஸ்ஸு என்ன இது ஏ ஏ ஏ காரணம் பிலிபத ஒபுதுமாக அவதான் அனித் பிரஷே தமாய் கரு அமத்துமணி தம்மே கலப்பு பிரஷன் கலப்பு அது அது வேணக்கொட்ட வேகேம் வாங்கி தன்னே கலப்புவல தீவிர கர்மாந்த அபாயட பத்விகனக்கு இல்லாத்தீங்கன்னா தமுன்னாசல் மட்ட மதகாய் கலப்பு கலமனாக்கரணே கேட்க பீட பீட்டவனா கேள ஏக ஆயோஜனாவுக்கு திபுணா நமக்கு தேக்க ஏக கிரியாத்மக உணேனே இது மம மம கீரா புழுவண்ண கலப்பு கலமனாக்கரணே கேக்க பீட்டவன பீட்டவள கலப்புவல்ட கலப்புவல்ட ஏ ஹொந்த பிரசிசம்ஸ்கரணக்கல்ல கலப்பு தீவிர ஜனதாவ ஆரக்ஷாக்கரகண்டே நமது மட்ட அப்பே பிரதேச வல ஜனதாவகின காரணே தமாய் தீவிர டிபார்ட்மெண்ட்டு சா ராஜ்யனோ சம்விதானக்கொன பிராக்டிக்கல் ஆக்ஷன் கீன ஆயத்தம் பிராக்டிக்கல் ஆக்ஷன் கீன ஆயத்தன அப்பே கம்பல்ட கீழ அப்பே கம்பல் ஐட்டம் கலப்பு தீவிர ரவட்டு வை கீன சோதனாவாக தீவிராக தீயணும் இது ஏன்சா கருணாக்கல்ல மம உபதுமாகெங் உபதுமாட்ட யோஜனா கட்டணம் பங்கிற புல்வண்ணம் மே மே கார்நாட்டிக
கிரியாந்தம்
மட்ட தாவ மினித்துவத்தின் கரு சபாபத்துமணி மம உபத்துமாக அவதான மகையாசனை தின பராலிய தீவிர நங்குடன் தொடு போல අපේ රාජ්‍ය අමාත්‍යතුමා දන්නවා දැන් අද වෙනකොට මම හිතන්නේ ඒක එතන කිසිම දීවර කර්මාන්තයක් කරන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ඒ වගේම මම හිතන්නේ මට දීවර කර්මාන්තයෙන් පරිබාහිරව මම ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්නට කැමති කෘෂිකාර්මික ශේෂ්‍ය ගැන කතා කරනකොට දැන් ඔබතුමාලා කෘෂිකර්ම අමාත්‍යාංශ අරන් ගියා වෙනත් ගොඩනැගිල්ලකට. සබීතාපෑයට තමුන්නාසල අරන් ගියා. තමුන්නාසලේ දේශපාලන හිතවාදීන්ට උදව් කරන්න ඕනකමට දැන් මම දැනගන්න කැමති මොකද්ද ඒකේ ඔබතුමාලා ඒ කිවිසුම අවලංගු කරනවද? තවදුරටත් සබීතාපෑයේ කෘෂිකර්ම අමාත්‍යාංශ අරන් යනවද? නැත්නම් තමුන්නාසලට හානියටපත් වුණාම ගොවීන්ට වන් දෙන්න මුදලක් නැහැ. හැබැයි තමුන්නාසල නිර්බාධේ ඉතාමත්ම නාස්තිකාර විදියට ඉතාමත්ම විනාශකාරී විදියට මේ රටේ ජනතාවගේ මේ රටේ පොදු ජනතාවගේ මුදල් විනාශ කරන අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි තමුන්නාසල කියන්නේ කරුණා කරලා ඒ ගිවිසුම අවලංගු කරන්න. දැන් මම දැක්ක අපේ හිටපු අගමැතිතුමා කෘෂිකර්ම අමාත්‍යතුමා අඳුමින් දිසාන අගමැතිතුමා ඔබතුමාගේ ප්‍රතිපත්ති අගයගෙන අගය කරලා කතා කරනවා. ඉතින් ඒක හොඳයි. මම ඒක ඇත්තටම ඔබතුමාල වගේ කියන්න ඕනේ නැහැ. ඒ කාලේ මේ යහපාලන ආණ්ඩු ප්‍රතිපලයක් හැටියට තමයි ඒක උනේ. නමුත් අපි තමුන්නාසලට කියන දෙයක් ඔබතුමා දන්නවා කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මේ රටේ ජනතාවගේ අහිංසක මිනිසුන්ගේ අති විශාල මුදල් ප්‍රමාණයක් ඔය කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලට මේ යහපාලන ආණ්ඩුව විනාශ කරා. කරුණා කරලා අපි තමුන්නාසල ගැන මේවා ජනතාවගේ මුදල් තමුන්නාසල යහපාලනය ඇති කරනවායි කියලා තමයි මේ ආණ්ඩුව ලබා ගත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම චෞරයෝ හැටියට අඳුන්වලා තමයි තමුන්නාසල මේ රටේ මිනිස්සුන්ගෙන් ආණ්ඩු ගත්තේ. හැබැයි මොකද්ද අන්තිමට උනේ? කරුණා කරලා අපි තමුන්නාසල කියන්නේ මේ කාරණාවලින් තමුන්නාසල මිදිලා මේ රටේ මිනිස්සුන්ට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඉගෙන ඉල්ලීම අපි කරන්නේ. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් මම තමුන්නාසල කියනවා තමුන්නාසල මේසා විශාල වැඩ කොටස මේ රටේ ජනතාවට කරා නම් කරුණා කරලා පළාත් සභා ඡන්ද දියාලා එහෙම නැත්නම් පාර්ලිමේන්තු ඡන්ද දියාලා එහෙම නැත්නම් ජනාධිපතිවරණ දියාලා හරි ඒ ජනමතේ පෙන්වන්න ඉගෙන ඉල්ලීම අපි තමුන්නාසල කරන බොහොම
ස්තුතියි.
හරි දයන්න
ගරු විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා, ගරු ඇරිසන් ඇමතුමා,
මං හිතන්නේ මේ අපේ මොහන් මන්ත්‍රීතුමා මැරිලා ඉපදිලා කතා කෙරුවද කියලා මට පොඩි සැකයක් තියෙනවා. දීවර අමාත්‍යාංශයේ තිබ්බේ දිගටම පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවේ මට ඔබතුමාට මම බාධා කෙරුවේ නැහැ, මට අවස්ථාව දෙන්න. පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 9ක් කරා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අවුරුදු 11ක් කරා. ඒ වගේම දැන් ඉන්න පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් මහින්ද අමරවීර ඇමතුමා අවුරුදු 3ක් කරා මේක. හැබැයි ඉස්සරලා හිටපු මහලේකම්තුමා කරා. ඒ වගේම මේ ඒ කාලෙත් මේ මුහුද රට වටේම මුහුද තිබ්බා. ඒ කාලෙත් දීවරයෝ මුහුදු ගියා. මං අහන්නේ ඔය දීවරයන්ගේ එක ප්‍රශ්නයක් විසඳුවේ නැද්ද මේ අවුරුදු 23 ඇතුළත? දැන් ඒ කාලේ භූමි තෙල් මිල අඩු කරුවේ නැද්ද? ඒ කාලේ ඇන්ටනීට හලාවත වෙඩි තියලා මරනකොට ඔබතුමා කොහෙද හිටියේ? මේ නිකන් බොරු බයිලා ගහලා මේ සභාව නොමග යවන්න එපා. සද්දේ තියලා කතා කරුවා. හැබැයි මං කියන්නේ කරුණා කරලා රටේ ජනතාව නොමග යවන්න එපා. දීවර ශේත්‍රය වෙනුවෙන් අපි හොඳ වැඩක් කරා නම් ඒක හොඳයි කියන්න ඕනේ. එහෙම නැතුව මේ අවුරුදු 20ක කාලයක තුලදීස් මාළුවා ගැන කතා කරන්නේ නැතුව, දීවරයා ගැන කතා කරන්නේ නැතුව, දීවර තොප්පිය ගැන කතා කරන්නේ නැතුව, පිත්ත ගැන කතා කරලා විතරක් රටේ ජනතාව නොමග යවන්න එපා කියලා මං තමුන්නාසර කියනවා.
ගරු විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා, රජිත විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න.
ගරු මුලාසනාරුවඩ මන්ත්‍රීතුමනි, තව වැදගත් අමාත්‍යාංශ ගණනාවක් අදාළ අමාත්‍යාංශයක් පිළිබඳව කතා කරන මේ මොහොතේ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ගැන කතා කරොත් මෙරටේ ජනගහනයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ ඉදිලයි. ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදිතයේ දායකත්වයේ බැලුවම මේ වෙනකොට 2017 වෙනකොට 6.9. රටක ආර්ථිකයක් ගත්තම කෘෂිකර්මාන්තය කර්මාන්ත සහ සේවාංශ විදිහට අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඉතිහාසයේ ඉඳලා මෙරටේ කෘෂිකර්මාන්තයට හැම ආණ්ඩුවක්ම ප්‍රමුඛතාවය දුන්නා. හැබැයි තාම අපිට බැරි වුණා කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත වෙන්න. අපි දැක්කා වර්තමාන අගමැතිතුමා අර 6 පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් පස්සේ වර්තමානයේ තමයි සහල් වලින් ස්වයං පෝෂිත උනේ කියලා. හැබැයි එතුමා ඉතිහාසෙත් පටලව ගත්තා. 6 පරාක්‍රමබාහු රජතුමා ගැන නෙමෙයි, 1 පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ තමයි රට සහලින් ස්වයංපෝෂිත උනේ. ඉතිහාසය ගැන අවබෝධයක් නැති අගමැති කෙනෙක් අනාගතය ගැන හිතලා වර්තමානයේ වැඩ කරන්නේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්. අද මේ රටේ ආර්ථික සංවර්ධනය ගත්තම දිගින් දිගටම සංවර්ධනය අඩු වීගෙන යනවා. ආර්ථික වර්ධනය ගිය අවුරුද්ද වෙනකොට 3% දක්වා අඩු වෙලා තියෙනවා. විදේශ වත්කම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපනයන ආදායම ආනයන වියදමට සාපේක්ෂව 100%කින් වගේ අඩු වෙලා තියෙනවා. රැකියා විරහිත ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මෙහෙම බලනකොට සියලුම ආර්ථික දර්ශන අවාසිදායක විදිහට බලපාද්දී අපිට විශ්වාස කරන්න බෑ කෘෂිකර්මාන්තය අතින් ඉදිරි පියවරක් මේ ආණ්ඩුව ගනීද කියලා. කෘෂිකර්මාන්තය ගැන කතා කරොත් අපි අහලා තියෙනවා මඩ සෝදාගත් පසු ගොවියා රජකමටත් සුදුසුයි කියලා. හැබැයි අපි මේ ආණ්ඩුව යටතේ දැක්කේ මඩ සෝදාගත් පසු ගොවියා එක්කෝ පොහොර සහන ආධාර ගැටළු විසඳ ගන්න පාරට බහිනවා. එහෙම නැත්නම් කෘමි ඌදුරු වලින් අස්වැන්න බේර ගන්න අවශ්‍ය උපදෙස් ගන්න නිලධාරීන් නැතුව පාරට බහිනවා. අස්වැන්න නෙලාගත්තට පස්සේ අස්වැන්නට නියමිත මිලකට අලෙවි කරගන්න බැරුව මිනිස්සු පාරට බහිනවා. එනිසා ගොවියා පාරට බැහැපු වැඩිම වාර ගණනක් අපි දැක්කේ මේ ආණ්ඩුව කාලේ. ඒ නිසා කෘෂිකර්මාන්තය පිළිබඳව ජාතික පිළිවෙතක් ජාතික ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවට තියෙනවද කියන එක ප්‍රශ්නයක් අපිට තියෙනවා. හැබැයි අද ආණ්ඩුව වගේම ආණ්ඩුව ඇමතිවරු සීන ලෝකවල ජීවත් වෙන්නේ. අපි දැක්කා ආයෝජනය ගැන කතා කරනකොට නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිතුමා කියපු ප්‍රකාශය. දැන් එතුමාලා ලංකාවේ දෙවැන්තම ආයෝජනය ලංකාවට ගේන මේ 24 වෙනිදා තමයි විවෘත කරන්නේ තෙල් පෙරපාදු ඒ ආයෝජනය. හැබැයි මේ ආයෝජනයට අස්සම් කරන්න ඉන්න රටවල් ප්‍රතික්ෂේප කරන අපි මේවට සම්බන්ධ නැහැ කියලා. එක පැත්තකින් සිංගප්පූරුවෙන් 70%ක ආයෝජනය ගේනවා කියලා ඇමතිවරු මාධ්‍ය හරහා ඇවිල්ලා පාරම් බානකොට අපිට සැකයක් තියෙනවා. මේ රටේ ආර්ථිකය විනාශ කරපු මහ බැංකු බැඳුම් කර මංකොල්ලෙන් ඒ උපයගත්ත සාල මුදල් ප්‍රමාණය සිංගප්පූරුව හරහා නැවත මේ රටට ආයෝජනය කරලා මේ රටේ තියෙන වටිනා ඉඩම් ටික මේ රටේ තියෙන සම්පත් ටික කොල්ල කණ්ඩ උත්සාහයක් කරනවාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයෙන් මේ වෙනකොට රටේ ජනතාව ඈත් වෙනවා. මොකද කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම් වල මිල වැඩි පොහොර නිසි වෙලාවට ලැබෙන්නේ නැහැ. නිසි ක්‍රමවේදයකින් පහුගිය කාලවල ලැබුණේ නැහැ. අනෙක් පැත්තෙන් යෙදවුම් වියදම වැඩි කම්කරු ශ්‍රමය වැඩි මේ නිසා නිෂ්පාදන වියදම් වැඩි වෙනකොට අනෙක් පැත්තෙන් ලැබෙන අස්වැන්න ප්‍රමාණයෙන් නිෂ්පාදන වියදම ඉවත් කරාම ලැබෙන ලාභය අඩු වෙනවා. ඒ නිසා අපි දන්නවා මේ රටේ බහුතර ගොවීන් නැත්නම් බහුතර පුරවැසියෝ මේ රටේ කෘෂිකර්මාන්තය නිරතලා ඉන්න ගොවීන් තමන්ගේ දහඩිය ශ්‍රමය කඳුළු මේ පසට මුසු කරලා තමයි මේ සරු අස්වැන්නක් ගන්නෙ. හැබැයි ඒ අස්වැන්න අලෙවි කරගන්න බැරි නම් මේ කෘෂිකර්මාන්තේ තව තවත් නිරත වීමට මේ ගොවියන් ලැබියාවක් දක්වයිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා රජයක් විදියට ජනතාව මුලා නොකර ජනතාවට සාවාද්‍ය ප්‍රකාශ නොකර මේ කෘෂිකර්මාන්තේ නගා සිටීමට කටයුතු කරන්නට ඕනේ කියන කාරණේ මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් අපේ නලින් බණ්ඩාර නියෝජ්‍ය ඇමතිතුමා කව බිලියන 7ක අපනයන ආදායම් වැඩි වෙනවා කෝ ආයෝජනය මේ 24 වෙනිදා තෙල් පිරිපහදු ආයෝජන සංකීර්ණයට ආරම්භ කරාට පස්සේ කියලා. හැබැයි මේ වෙනකොට අපනයන ආදායම බොහොම දුර්වල මට්ටමක තියෙනවා. ආනයන වියදම් වැඩි. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කෘෂි භෝග අපි දන්නවා ධාන්‍ය තියෙනවා, පළතුරු තියෙනවා, ඒ වගේම එළවලු තියෙනවා. මේ වැඩි ප්‍රමාණයක් මේ රටේ නිෂ්පාදනය කරලා ඒ ගොවීන් ශක්තිමත් කරොත් මේ රටට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් මේ වෙනකොට වැඩි ප්‍රමාණයක් විදේශ රටවල් වලින් ආනයනය කරනවා. මේ රට බරපතල විදේශ මුදල් අර්බුදයකට මූණ පාලා තියෙනවා. ආනයන වියදම වර්ෂයෙන් වර්ෂයේ වැඩි වෙනකොට අපනයන ආදායම අඩු වෙනකොට මේ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? විශේෂයෙන් සඳහන් කරොත් 2016 වසරට සාපේක්ෂව 2017 වර්ෂයේ බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදනවල නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. වගා කරපු බිම් ප්‍රමාණයන් අඩු වෙලා තියෙනවා. අර්ථාපල් වගා කරපු බිම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා නිෂ්පාදනයේ 23.4%කින් පහළ බැහැලා තියෙනවා. ලොකුල යුනි නිෂ්පාදනය ගත්තොත් 17.8%කින් පහළ බිගිලා තියෙනවා. අනිත් පැත්තෙන් අර්ථාපල් ආනායනය 2.3%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ලොකුල වුණු ආනායනය 7.18%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. අමුමිරිස් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 51,800
ගරමන්තුමාතා විනාඩියකින් අවසන් කරන්න.
28.3%කින් පහළ ගිහිල්ලා තියෙනවා. එළවලු නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒතකොට නිෂ්පාදනය අඩු වෙනවා. අනිත් පැත්තෙන් රටේ තියෙන විදේශ සම්පත් නිර්පරාදේ වැය කරනවා. විදේශ රටවලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යතුමාට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය තමයි මේ රටේ මේ නිසරු බිම් වගා කරලා කෘෂිකර්මාන්තය ශක්තිමත් කරලා ගොවියෝ ශක්තිමත් කරලා ගොවියන්ට අවශ්‍ය සහන ආධාර ලබලා දීලා මේ කෘෂිකර්මාන්තය වර්ධනය කරගන්න. හැබැයි එතුමාට අපි විශ්වාස කරන මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක මේ ගමන යන්න බැරි. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති තමයි වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ බොහෝ දේවල් පිටරටින් ආනයනය කිරීම. ඒ නිසා මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට මුල් තැන දීලා අපනයන කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි කරොත් විශේෂයෙන්ම ආනයන ආදේශන විදියට කෘෂිකර්මාන්තේ කරන නිෂ්පාදන වැඩි කරගන්න පුළුවන්කම ලැබුණොත් අපේ රටට සහනයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා
ගරු මන්තුමා කාලය අවසන්.
තාපුංචි කාරණයක් තියෙනවා. අපේ කෘෂිකර්මාන්තය තියෙන ඵලදායිතාවේ අඩු මට්ටම අපිට පේනවා. මෙහෙම බැලුවොත් අපේ රටේ ආදායම් විෂමතාවය බැලුවොත් සමස්ත ආදායමෙන් 60% සමස්ත ආදායමෙන් 44% හිමි වෙන අතර දුප්පත්ම 40% සඳහා හිමි වෙන්නේ 14.4% පමණ. ඒ නිසා මේ දුප්පත්ම කොටස ඉන්නේ කෘෂිකර්මාන්තයේ නිරතලා ඉන්න අපේ පුරවැසියෝ. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යතුමාට ශාලා අභියෝගයක් තියෙනවා. මේ කෘෂිකර්මාන්තය අවාසිදායක තත්ත්වයන් මගහරවලා මේ කෘෂිකර්මාන්තය ඉස්සරහට ගේන්න. ඒ සඳහා අපි විශ්වාස කරනවා එතුමාට ඒ ශක්තිය ලැබෙයි කියලා. මගේ කතාව හමාර කරන බොහොම
ස්තුතියි.